අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ, කල්‍යාණ මිත්‍රවරුනි, එක් පැත්තකින් භාවනාව ලේසි පහසු අභ්‍යාසයක් නෙවෙයි. සමහර විට ලොව තිබෙන දුෂ්කරම කාර්යයන්ගෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි තැන්වලට භාවනාව එනවා. විවිධ හේතු නිසා මේ කල්‍යාණ මිත්‍රයන් අත්දකින්නවා කායික පහසුතා. මොන ඉරියව්ව හිටියත් හිතෙනවා ඊළඟ ඉරියව්ව නම් පහසු වෙයි, හිටගත්තොත් පහසු වෙයි, හිටගත්තාම පහසු වෙයි. ඇත්ත තමයි. නමුත් විනාඩි කටුව, තප්පර කටුව ටිකක් කැරකෙනකොට නැවතත් අපහසුතා ඇවිත් අපිට කතා කරනවා. ඊටත් වඩා මේ හිත එක තැනක තබා ගැනීම, තරම් දුෂ්කර කර්තව්‍යයක් තවත් ලෝකේ නැතුව ඇති. සමහර විට මේ ලෝකෙ තියෙන අමාරුම කාර්යයන් කෙනෙක්ක් වෙන්න පුළුවන් හිත තත්පරයකට හරි නවත්වා ගැනීම. දැන් මේ බඳු අපහසුතා වලට මුහුණ දෙමිනුයි මේ කල්‍යාණ මිත්‍ර පිරිස මේ භාවනා අභ්‍යාසයේ දෙන්නේ. ඒත් අපහසුම දෙයක් තමයි මේ පටන් ගන්න තියෙන්නේ. කියන හිත සතුට වෙන්න, දොම්නසටපත් වෙන්න එපා. භාවනාව හරියට කෙරුන්නේ නැහැ, සම්පූර්ණ කාලෙම භාවනා කරන්න බැරි වුණා, එක ඉරියව්වක ඉන්න බැරි වුණා, ආදී වශයෙන් මේ බැරි වුණු දේවල්, නොහැකි වුණු දේවල්, නොකළ දේවල්, කරගන්නට බැරි වූ දේවල් ගැන හිතා අඩු ලකුණු දා ගන්නවා වෙනුවට භාවනා කරන්න ඇතිවුණු සිතිවිල්ල දින කීපයක්වත් මේ සියලු ඒ කාර්ය බහුලත්වයෙන් ඇති විවේකීව ආධ්‍යාත්මික දියුණුවක් සඳහා කටයුතු කරනවා, කටයුතු කරන්න ඕනේ කියන ඒ චේතනාව, ඒ නිසයි මෙතන ඉන්නේ. අද ඒ චේතනාව ඇති කරගත්තේ නැත්නම් අද මෙතන නෑ. ඒතර ඒ බඳු චේතනා හැම මිනිස් හිතකම පහළ වෙන්නේ නෑ. බොහොම දුර්ලභ චේතනාවක්. භාවනාව දුෂ්කරයි, භාවනා කරන්න හිතෙන එක දුර්ලභයි. හැමදේම පහළ වෙන්න සිතිවිලිත් නෙමෙයි. නිතරම පහළ වෙන්නේ නැහැ. හැම දිනාටම පහළ වෙන්නේත් නැහැ. ඒතර එහෙම කලාතුරකින් කෙනෙකුට එබඳු ඕනකමක් ඇති වෙන්නේ ඇයිද කියන කාරණේට විවිධ හේතු හොයාගන්න පුළුවන්. වර්තමානයේ සහ අතීතයේ පෙර පින් තියෙන්නට ඕනේ, පෙර වාසනා, පෙර කුසල්, කල්‍යාණ මිත්‍රාශ්‍රයන් සහ තවත් කාරණා. කොහොමරි කල්යාණ මිත්‍රවරුනි, මේ හැම දෙනාම ඉතාම වාසනාවන්තයි. ඒ වාසනාවන්ත වෙන්නේ මේ මහ දුකක් විඳින නිසා නෙමෙයි භාවනාවට ඇවිත්. ඇත්තටම එක් පැත්තකින් ලෝකෙ තියෙන අසීරුමකාරී භාවනාව වුණාට තවත් පැත්තකින් භාවනාව තරම් සුවදායක, භාවනාව තරම් සැනසිලිදායක තවත් දෙයක් නැහැ. මේ හැමදෙනාම ජීවිතේ විවිධ අවස්ථාවල නානා ප්‍රකාර මට්ටම් වලින් සතුට සහ සැප අත්දැක ඇති අනිවාර්යයෙන්ම. ඒ සතුට අත්දකිනකොට ජීවිතේ හරි පහසුයි. හැම දෙයක්ම හරි පහසුයි. සතුටින් ඉන්න විට, සැපෙන් සිටින විට ජීවිතේ බරක් නෙමෙයි. හරියට පල්ලමක් බහිනවා වගේ. මේ කන්ද නැගගෙන නම් ආවෙ පයි. එහි තියෙන අපහසුව දැනෙන්න ඇති. වාහනයක ආවත් කන්දක් වාහනයක වුණත් එනකොට ඒ වාහනේට අමාරුයි. හැබැයි පහලට යන විට බොහොම පහසුයි. සැපත් එක්ක ජීවත් වීම හරියට මේ පහලකට යනවා වගේ, පල්ලම් බහිනවා වගේ දෙයක්. වෙහෙසක් නෑ, ලොකු උත්සාහයක් ගන්න ඕනේ කටයුතු කරගන්න සැපෙන් ඉන්න විට. දෙය අත්දැකීම අප හැම දෙනාටම තිබෙනවා. ඒ වගේම ඉහළට නැගීම, කඳු නැගීම මහ වෙහෙසක්. කිසිවක් අපි ඔසවාගෙන නොගියත්, හිස් අතින් කන්දක් නැග්ගත්, අවමසයෙන් අපේ ශරීරයේ බරවත් අප ඔසවාගෙන ඉන්නේ හැම මොහොතකම. පල්ලම් බහිනකොටත් ඒ වගේ. නමුත් එය තේරෙන්නේ කන්දක් නැගින විට. මේ ශරීරයේ කතරම් බරද කියලා. ඒ බර නිසායි අපිට නගින්න අපහසු. ඒ දැනෙන්නේ දුකක් විඳිනකොට. ජීවිතයේ කතරම් බරද කියා මේ ස්කන්ධ පංචකයේ බර දැනෙන්නේ දුක් විඳිනකොට. සැප විඳිනකොට නෙමෙයි. සැප විඳින විට ජීවිතය හරියට කුරුළු පිහාටුවක් වගේ සැහැල්ලුයි. දුක් විඳිනකොට ඒ බර කතරම්ද කියන්න බෑ. හැම මොහොතක්ම කල්පයක් වගේ දුකින් ඉන්නකොට. කල්‍යාණ මිත්‍රවරුනි, ඉහළට නැගීම, කන්දක් නැගීම වෙහෙසකර කාර්යයක්, දුක් සහගත දෙයක්. දුක් විඳීමේ තියෙන අපහසු අප දන්නවා. ඒතර සැප විඳීම පහසුයි දුකට සාපේක්ෂව. හරියට කන්දක් බැහැගෙන එනවා වගේ. හැබැයි මේ දෙකටම වැඩිය පහසුම දේ තමයි නැවතිලා සිටීම, නතර වී සිටීම. ඉහළට නැගීමකුත් නැහැ, පහළට බැසීමකුත් නැහැ, ඉන්න තැන ඉන්නවා. ඒ තරම් පහසු දෙයක්, ඒ තරම් සරල දෙයක් තවත් නැහැ. උසක් නැගීමට වඩා පහළට ඒම පහසුයි. ඒ ඇත්ත සාපේක්ෂ වශයෙන්. නමුත් ඒ දෙකටම වඩා ඉන්න තැන සිටීම, කිසිවක් නොකර සිටීම තමා සරලම, පහසුම, සුවදායකම, සැනසිලිදායකම, සැහැල්ලුම දේ. ත්‍ර භාවනාව එක පැත්තකින් විස්තර කරන්න පුළුවන් නැවතීමක් විදිහට. නවතිනවා. හැබැයි මේ නවතින්නත් කිසියම් උත්සාහයක් ගන්න වෙනවා. මේ ගමන් දෙකටම යන්නේ නැතුව ඉහළටයි පහළටයි ඒ ගමන් දෙකේ නොගිහින් නැවතීම. ඒ අලුත් දෙයක් හැම විටම පුරුදු වෙලා තිබෙන්නේ එක්කෝ දුකක් සමග ඉහළට විඳීම නැතිනම් සැපක් සමග පහළට විඳීම. මේ විඳීම් දෙක තමා පුහුණු වෙලා තිබෙන්නේ. සැපත් සමග කොතරම් පහළට ආවද ඊට වඩා ඊළඟ දුකක් එක්ක අපට ඉහළට නගින්නට වෙනවා. ඒතර නිරතුරුවම සීසෝවක් වගේ නැතිනම් ඔන්චිල්ලාවක් වගේ මේ දුක සහ සැප දෙකේ අපි එහාට මෙහාට දෝලණය වෙනවා. දුක පැත්තට අපිට යන්න ඕනේ නැහැ. කවුරුවත් හිතලා ටිකක් දුක් විඳින්න ඕනේ, සැප විඳ ඇති. එහෙම සැලසුම් කර මේ ජීවිතයේ නැමැති ඔන්චිල්ලාව දුක පැත්තට පැදගෙන යන්නේ නැහැ. පදින්නෙම සැප කෙලවරට. හැබැයි යම් පමණකට සැපත් එක්ක අපි ජීවිතය ගමන් කරනවද ආපසු ඇදීමක් තිබෙනවා දුක පැත්තට. සම්පූර්ණයෙන් දුක අත්හැර ඒ සැප අන්තයේ විතරක් මේ උන්චිල්ලාව නවත්තන්න බෑ. එහෙම නැවතුණු උන්චිල්ලාවක් නෑ එක පැත්තකින් ඉහළට ගිහිල්ලා. හැබැයි ඔන්චිල්ලාව නවතිනවා නම් නවතින්නේ මැද. ඒ ඉදිරිපස ඉහළත් පිටුපස ඉහළත් නැතුව හරි මැද නම් ඔන්චිල්ලාව නවතිනවා. ඒ සඳහා ඇත්තටම උත්සාහයක් ඕනේ. අර පදින්ට ගන්න උත්සාහය අත්හැරියද හිමීට ඔන්චිල්ලාව නවතිනවා. එතන කිසි වෙහෙසක් ආතතියක් නැහැ. නිරායාසයෙන් කල්‍යාණ මිත්‍රවරුනි, සැප සෙවීම තමා ඔබ අප හැම දෙනාගේම අපේක්ෂාව ඉලක්කය. එයින් පිට දෙයක් අප කවදාවත් හෙව්වෙත් නැහැ, හොයන්නෙත් නැහැ, බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙම බලාපොරොත්තුවක් ඇතුළෙම තිබෙන ඉලක්කය සැප. ඒ සැප දෙආකාරයකින් අප විඳිනවා. එක් ආකාරයක් තමයි නැතිනම් මේ සුලභම ආකාරයේ තමා මේ කායිකව විඳින සැප. විවිධ කාරණා මුල් කරගෙන කායිකව සැප විඳින්න පුළුවන්. ඉරියව් වෙනස් කළා සැප විඳින්න පුළුවන්. වර්තමාන ඉරියව්ව දුක නම් කෙනෙකුට පුළුවන් ඉරියව්ව වෙනස් කරන්න. ඒතර ඉරියව් වෙනස් කරාම කායිකව සැපක් විඳිනවා. තිබහනම් වතුර ටිකක් බොන්න පුළුවන්. එතකොට තිබහයි තිබෙන දුක නැති වෙලා සැපක් ලැබෙනවා. දාඩියන හුලන් ටිකක් ඇඟට වදින්ට ඇරියාම කායික සැපක් විඳිනවා. එතන මේ විදිහට කායික පැත්තෙන් අප විඳින සැප තිබෙනවා, සුවාගෙන සැප තිබෙනවා. සමහර විට සැප පිළිබඳ බොහෝ මිනිසුන්ට තිබෙන එකම දර්ශනය නම් මේ කායික සැප විතරයි. බොහෝ දෙනෙක් හිතන්නේ සැපක් නම් එය කායිකව පමණක් විඳිට තියෙන දෙයක්. එක්ක රසවත් ආහාරයකින් නැතිනම් නෙත්කළු දර්ශනයකින් නැතිනම් වෙනත් ආකාරයකින් කායිකව පමණයි සැප විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා බොහෝ මිනිසුන් ජීවත් වෙන්නේ කය මිස සිත නැති ලෝකෙක. කයක් තියෙනවා, හිතක් නැති ලෝකෙක. හිතක් තියෙනවා. හැබැයි ඒ හිත පාවිච්චි කරන්නේ අර කය කොහොමද සැපවත් කරන්න කියලා ඒ ගැන හිතන්න. එපමණයි. ඊයින් පිට චින්තනයක් නැහැ. මොනවද ඊළඟට කන්නේ, කොහොමද කන්නේ, ඒක තෙල් දාලා කනවද, ගිරට කනවද, මිරිසට කනවද, මොනවද ඊළඟට බලන්නේ, කොහෙද යන්නේ, මොනවද අඳින්නේ, මොනවද බොන්නේ, ඔය කාරණා ටික තමයි තියෙන්නේ. ඊයින් පිට කල්පනාවක් නැතට හිතක් තිබුණාට ඒ හිත උපයෝගී කරගන්නේ මේ කය හරහා සැප විඳීම සඳහා පමණයි. බොහෝ මිනිසුන් ඒ වරදක් නෙමෙයි දන්නේ, එපමණයි. ඒ වගේම සමාජය අලෙවි කරන්නේත් ඒ සැප පමණයි. ඒ රසවත් කෑම, ඒ සුවඳ වර්ග, විලවුන් වර්ග, ඒ ගීත, මේවා තමයි චිත්‍රපටි අලෙවි කරන්නේ, ඇඳුම්. ඒතර මේවා හරහා ඒ අය යමක් අලෙවි කරනවාද, අපි මිලේට ගන්නවා. මිලේට ගන්නේ අපි සැප. ඒ අය අලෙවි කරන්නේ ওই පේන දේවල්, ඇහෙන දේවල්, ඒවා තමයි අලෙවි කරන්නේ. ඒතර බහුලවම විඳින්නේ කායික සැපක්. සැප නම් විඳින්නේ, කෙනෙක් සැපයි කියනවා නම් ඒ සැප බොහෝ විට කය හරහා ලැබුණු සැපක්. කය හරහා ගත්ත සැපක්. එක්ක කන, කන් දෙක හරහා, නැතිනම් ඇස් දෙක තුලින්, දිවෙන්, මේ කොහෙන් හරි ගත්ත සැපක්. ඒතර දුකත් මේ කාරණේටම අපිට අදාළ කරන්න පුළුවන්. අපි දුකයි කියනවා නම් බොහෝ විටේ දුක ওই දේවල් ওই විදිහට ලැබෙන්නේ නැති වෙනකොට තියෙන දුක. දැන් ඊට අමතරව මානසික වශයෙන්ුත් විඳින සැප තියෙනවා. කවුරුත් දැන් ආදරයක් ලබනකොට එතනදී ඒ සැප කෙනෙක්ගේ සෙනෙහසක්, තවත් කෙනෙක්ගේ කරුණාවක් ලබනකොට එතනදී ඒ ලබන්නේ කායික සුවයක් නෙමෙයි. කෙනෙක් අපට කාරුණික වෙනකොට, කෙනෙක් අපට මෘදු වෙනකොට, දයාන්විත වෙනකොට, ස්නේහවන්ත වෙනකොට එතනදී අපි ලබනවා මානසික සුවයක්. මානසික සතුටක් එතන තියෙන්නේ. ඒ කායිකව විස්තර කරන්න බෑ. මොනවද ඇහින් දැක්කේ, මොනවද කනින් ඇහුවේ, එහෙම කියන්න බෑ. හැබැයි ලොකු සතුටක් විඳිනවා. කල්යාණ මිත්‍රවරුනි, මේ දෙආකාරයෙන්ම අපි සැප හොයාගෙන යනවා. හොයාගෙන යනවා විතරක් නෙමෙයි, පුළුවන් වෙලාවට සැප අනුභව කරනවා. සහ අපට තිබෙනවා නම් යම්තාක් සැලසුම් ඉදිරි ජීවිතයේ පිළිබඳ, හෙට දවස පිළිබඳ, ඒ සියලුම සැලසුම් කේන්ද්‍ර වෙන්නේ ඔය කාරණා දෙකට. කොහොමද කායික වශයෙන් සැප විඳින්නේ, කොහොමද මානසික වශයෙන් ඔය ආදරය, කරුණාව, දයාව, මෘදු බව, මොළොක් බව තවත් අයගෙන් ලබා ගන්න. දැන් ඔයින් පිට සැපක් පිළිබඳ, සතුටක් පිළිබඳ, ප්‍රමෝදයක් පිළිබඳ, සැනසිල්ලක් පිළිබඳ සාමාන්‍ය හිතකට නැහැ අදහසක්, සැලසුමක් හෝ ඉලක්කයක්. එතනදි තමා මේ දහම අපට බොහෝම සවිස්තරාත්මකව සහ අංග සම්පූර්ණව ප්‍රකාශ කරන්නේ ඔය ඉන්ද්‍රියන් ආශ්‍රිතව සැපවින්දත්, ඉන්ද්‍රියන් කියන්නේ පංච ඉන්ද්‍රියන් ආශ්‍රිතව සැපවින්දත්, නැතිනම් මනේන්ද්‍රිය ආශ්‍රිතව ඔය ආදරය, කරුණාව ආශ්‍රිත ඒ කාරණා මුල් කරගෙන සැපවින්දත්, මේවා තමන්ට සදහටම තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි කියන එක. මක් නිසාද මේ සියල්ල කෙනෙකු පිටින් ඇතුළට ගන්න දේවල්. ඇහින් බලලා ගන්න දෙයක්, කනින් අහලා ගන්න දෙයක් ඇහැට බෑ හැමදෑම තියාගන්න. කනටත් බෑ හැමදෑම තියාගන්න. ඇහැ කියන්නේ කන කියන්නේ ගබඩා නෙමෙයි. ලස්සන රූප, ලස්සන ශබ්ද ගබඩා කරලා තියාගන්න පුළුවන්. ගබඩා නෙමෙයි ඇහැ කන කියන්නේ. ත්‍රේ මොහොතට පේන දේ ඇහැ වාර්තා කරනවා, ඇහෙන දේ කන වාර්තා කරනවා, එපමණයි. ඒ තුලින් කෙනෙක් සතුටක් ලැබුවද ඒ සතුට හැමදෑම තියාගන්නත් බෑ. ඒ වගේම මානසිකව වින්දද සතුටක් තවත් කෙනෙක්ගෙන්, පිරිසකගෙන්, අසල්වාසීන්ගෙන්, ලෝකයෙන් ලැබුණු කරුණාව, දයාව, ආදරය නිසා ඒවත් අපිට හැමදෑම තියාගන්න බෑ. එතන මේ බාහිරින් ගන්න දේ බාහිරට දෙන්න වෙනවා. බාහිරින් ගත්තනම් සතුටක් තුටු දෙයක් නිසා ඒ දේ, ඒ සතුට ආපහු දෙන්න වෙනවා. තියාගන්න අපිට බෑ. හිතවත්කමක් නිසා සතුටු වුණාද ඒ සතුටත් අපිට හැමදෑම තියාගන්න බෑ. ତେଣୁ මේ කාරණේ හරි සරල දෙයක්. මේක අභිධර්මයක් නෙමෙයි, අපි කවුරුත් අත්දකින දේ මේ. ඔය සතුට අසතුටක් වෙන්නේ කොතනදිද කියන ඒ කාරණේ විග්‍රහ කරොත් පේනවා මේ සතුට අසතුටක් වෙන්නේ මෙතනදි කොතනදිද. අර බාහිර කාරණයක් මුල් කරගෙන, බාහිර සිදුවීමක් මුල් කරගෙන අපි සතුටු වෙනවා. අපිට ලැබුණු දෙයක්, දුටු දෙයක්, ඇසුණු දෙයක් ආශ්‍රිතව. හැබැයි ඒ දේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒ දේ නිසා අපි අත්දැකන සතුටක්, ඒ සතුට, ඒ සතුටත් වෙනස් වෙනවා. ତେ හිතවත්කමක්, ආදරයක්, කරුණාවක්, දයාවක් නිසා අප සතුටු වුණාද එයත් ඒ වගේ. දිගටම තියෙන්නේ ඒවා වෙනස් වෙනවා. තර වෙනස් නොවන දෙයක් අපිට අහන්න බෑ ලෝකේ. මේ අහන්න ලැබෙන්නේ නෑ වෙනස් නොවන දෙයක්. දකින්න ලැබෙන්නේත් නෑ වෙනස් නොවන දෙයක්. සදාකාලික වූ, සදාතනික වූ, නොවෙනස්වන, නිට්‍ය වූ, නිශ්චිත වූ, ස්ථාවර වූ යමක් අහන්න ලැබෙන්නේත් නෑ, බලන්න ලැබෙන්නේත් නෑ, විඳින්න ලැබෙන්නේත් නෑ. කොපමණ හොඳ වුණා. කල්‍යාණ මිත්‍රවරුනි, ලෝකය අපට දෙන සතුට නැවතේ ලෝකෙම අපෙන් උදුරා ගන්නවා. කැමැත්තෙන් නෙමෙයි. අපි කැමති නෑ ඒ සතුට ආපහු දෙන්න. නමුත් අපි අකමැත්තෙන් බෑ කියද්දි, එපා කියද්දි, අඬද්දි, වැළපෙද්දි ලෝකය අපෙන් ඒ සතුට උදුරා ගන්නවා. මොකද ඒ ලෝකේට අයිතියක් තියෙනවා තමන් දුන්නු දේ ආපහු ගන්න. ඉතින් ලෝකය සතුට දෙමින් අපව සතුටටපත් කරමින් සිනහසුණු අය බවට අපවපත් කරනවා. සතුට අපට තිලින කරමින්, අපව සතුටටපත් කරමින් ලෝකය අපව සිනහසෙන පුද්ගලයන් බවට පත් කරනවා. ඒ හැකියාව ලෝකේට තියෙනවා. ලෝකේ කියන්නේ මේ ඒ බාහිර තියෙන හැම දෙයකටම මේ හැකියාව තියෙනවා. උලඟටත් පුළුවන් අපිව සතුටටපත් කරන්න. ඉරු එළියටත් පුළුවන්, වැස්සටත් පුළුවන්. ලුණු වලටත් පුළුවන්, සීනි වලටත් පුළුවන්, මිරිස් වලටත් පුළුවන් අපව සතුටටපත් කරන්න. ඒ හැකියාව හැම ලුණු කැටයකම තියෙනවා. හැම සීනි කැටයකමත් තියෙනවා. ඒ නිසා ඒ සීනි නිසා, ලුණු නිසා, මිරිස් නිසා කොපමණ වාරයක් සතුට වෙන්න ඇද්ද බලන්න. ඒ වෙලාවේදී හිතන්නේ නැහැ මේ සීනි ඇටයක් නිසායි මා සතුටු වෙන්නේ, ලුණු කැටයක් නිසායි සතුටු වෙන්නේ, මිරිස් කුඩු ටිකක් නිසායි සතුටු වෙන්නේ. එහෙම හිතන්නේ නැහැ. හැබැයි ඉතින් ඒවා නිසායි සතුටු වෙන්නේ. එතෙන්දි සතුටු වුණා නම් තේයින් පටන්ගෙන තව ඊට වඩා සංකීර්ණ බොහෝ දේවල් වලට අපි සතුටු වෙනවා. ඒකට හැම දෙයකටම හැකියාවක් තියෙනවා අපව සතුටටපත් කරන්න. අපේ මුහුණේ සිනහවක් පැලකරන්ට, සිනහවක් මතුකරන්ට හැම දෙයකටම ලෝකේ තියෙන හැම අංශුවකටම හැකියාවක් තිබෙනවා. හැම සිදුවීමකටම ඒ කුසලතාවේ තිබෙනවා. පුද්ගලයෙක්ව සතුටින් සිටින කෙනෙක් බවට පත් කරන්න, සිනහසෙන කෙනෙක් බවට පත් කරන්න. නිතේ වගකීම අපි ලෝකෙට පවරලා, ඒ වැලි කැටවලට, කඳු වලට, ගංගා දිය ඇලි වලට, මිරිස් ලුණු ඒවට, සීනි ඕවට පවරලා අපි සතුටු වෙමින් ඉන්නවා, හිනා වෙවි ඉන්නවා. ඉතින් ඒ හැකියාව විතරයි අපි පවරන්නේ. හැබැයි ඒ හැකියාව පවරනකොට ලෝකයට අපව සතුටු කිරීමේ හැකියාව ලෝකයට අපි පාර දෙනකොට નિરાයාසයෙන්ම ලෝකයට ලැබෙනවා තවත් හැකියාවක්, අපව අඬවන්නට පුළුවන් හැකියාවක්. මේ හැකියාව අපි කැමති නැහැ ලෝකෙට දෙන්න. දුන්නෙත් නැහැ. කවුරුවත් දීලා නැහැ. නමුත් ලෝකයට පුළුවන් අපව හඬවන්න. අපව සතුටටපත් කරන්නට පුළුවන් ලෝකයටම අපව දුකටපත් කරවන්නටත් පුළුවන්. ත්‍රේ දුකත් අපි අත්දැක තිබෙනවා. සිනහව විතරක් නෙමේ කඳුලත්, සතුට පමණක් නෙමේ අසතුටත්, සැප පමණක් නොවේ දුකත්. ඔය හැම දෙයක් නිසාම, ලුණු, සීනි, මිරිස්, ඔය හැම දෙයක් නිසාම දුකත් අත්දැකලා තියෙනවා. අවුව නිසා, වැස්ස නිසා, හුළඟ නිසා දුක අද්දක තිබෙනවා. වැඩියෙන් අද්දක තිබෙන්නේ කුමක්ද කියන කාරණය කිරලා මැනලා අපිම හොයාගන්න ඕනේ දෙයක්. බහුල වශයෙන් කුමක්ද අපි අද්දකින්නේ සහ වැඩි කාලයක් අද්දකින්නේ මොකද්ද? වැඩි කාලයක් අත්දකින්නේ දුකද සැපද? සැපක් කොපමණ කාලයක් තියෙනවද? දුක කොපමණ කාලයක් තියෙනවද? මේ හොයාගන්න වටින කාරණා. මේවා අපිටම පුංචි පරේෂණ කොට අනාවරණය කරගන්න පුළුවන් දේවල්, සත්‍ය ධර්මතාවය. ලොකු දැනුමක්, මහ උගත්කමක් අවශ්‍ය නැහැ. තර භාවනාව කියන්නේ මේ බඳු පරේෂණයකට තමා තුලින්ම කරනු ලබන ගවේෂණයකට සහ අනාවරණය කර ගැනීමකට. මේ බඳු ගවේෂණයක්, මේ බඳු අනාවරණයක් නොකර ප්‍රඥාවක් පහළ වෙන්නේ නැහැ. භාවනාවේ අවසාන ඵලය ප්‍රඥාවනේ. භාවනා කිරීමෙන් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාවන්තයෙක්ගේ උත්පත්තිය. ඥානය. අවසානම ඵලයේ ඥානය. ඒ ඥානය මේ දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදයක් විදිහට, නැතිනම් රාත්‍රි නිදාගෙන උදේ හැරෙනකොට නින්දෙදී ලැබුණු සිහිනයක් විදියට එහෙම ලබා ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ දේවල් එසේ ලබා ගන්නට පුළුවන් ඇති, හැබැයි ප්‍රඥාව නෙමෙයි. මෝඩයෙක් විදියට නිදාගෙන ප්‍රඥාවන්තයෙක් විදියට අවදි වෙන්න බෑ. කල්‍යාණ මිත්‍රවරුනි, අපි මොන විදිහේ සැපක් වින්දත්, කායික වේවා මානසික වේවා, ඇහෙන් හෝ කනින් නැතිනම් මනසින් ඒ විඳින හැම සැපක්ම අපට අයිති දේවල් නෙමෙයි. අපි තවත් අයගෙන් ඉල්ලා ගත්ත දේවල්. ඒ නිසායි ඒ ඇත්තන්ට ඒ දේවල් ආපහු ගන්න පුළුවන් වෙන්නේ. ඒතර කොයි මොහොතේ ආපසු උදුරා ගනීද කියන්ට බැරි සැපකුයි අපි මේ සැපයි කියා විඳින්නේ. එහෙම සැපක් තියෙනවා. සැපක් නැත්තේ නෑ. සැප තියෙනවා. හැබැයි ඒ සැප කොයි මොහොතේ නැති වෙයිද කියන්න බෑ. දැන් කාටද ඒ පිළිබඳ අනාවැකියක් කියන්න පුළුවන්? දැන් අනාවැකි කියන ගුප්ත ශාස්ත්‍ර තිබෙනවා. අත බලා, කේන්ද්‍රයේ බලා, දේහ ලක්ෂණ බලා, ගණිතය, ඉලක්කන් ශාස්ත්‍රයෙන් නිමිති පේන ඔය ඕනෑම ක්‍රමයකට කාටද කියන්න පුළුවන් මේ සැපෙහි ආයුෂ පිළිබඳ කොපමණ කාලයක් මේ සතුට පවතීද? ඒ ගුප්ත දේවල් මිත්‍යා කියා බැහැර කරන නූතන විද්‍යාවට පුළුවන්ද සැප පිළිබඳ නිශ්චිත අනාවැකියක් කියන්න? ඇත්තට මේ විද්‍යාවයි ගුප්ත ශාස්ත්‍රයි දෙකම අසරණයි මේ සැප දුක පිළිබඳ කතාන්දරේදී. කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාව මෙතනදී දෙවිදිහකින් අපට පිහිට වෙනවා. එකාකාරයක් තමයි මේ ගත්ත දේ දෙන්න ඕනේ කියන අවබෝධය අපිට ඇති කරනවා. දැන් යමක් ගත්තහම වෙන්නේ අපිට අමතක වෙනවා මේ ගත්ත දෙයක් බව. අපි හිතනවා මේක අපේ දෙයක්. ආපහු දීමක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් එහෙම අපිට හිතන් ඉන්න පුළුවන් ඕනෑම දෙයක් අතමාරුවට ගත්ත. නමුත් ඒ සැබෑ අයිතිකරු පැමිණ ඉල්ලුව විට එය ආපහු දෙන්න වෙනවා. බෑ කියන්න පුළුවන්. හැබැයි ඒ ගැනීමේ අයිතිය, පරම අයිතිය අයිතිකරුට තියෙනවා. ඒ නිසා අප නොසිතූ අවස්ථාවල අපි සිනහවෙමින්, කොක් කඬලමින් විඳින සැප අපට අහිමි වෙලා තියෙනවා. දෙතනදී අපි අඬනවා, විලාප දෙනවා, හූල්ලනවා, පපුයත් ගහනවා, මේ මොකද වුනේ, මේකද ජීවිතේ කියන්නේ, මෙහෙම ජීවිතයක් ඕනේ නැහැ මට, මොකද කරන්නේ? නෑ, ඊට කලින්ම භවනාව අපිට කියනවා ඔබ මේ විඳින්නේ ඔබට අයිති සැපක් නෙමෙයි. හැබැයි විඳීමේ අයිතිය තියෙනවා. විඳීමේ අයිතිය නැත්තේ නෑ. විඳීමේ අයිතිය තියෙනවා. විඳීමේ අයිතිය තිබුණට ඒ දේ සදහටම තබා ගැනීමේ අයිතියක් නෑ. මේ දෙක වෙන් කරලා දෙනවා භවනාව. අපි මේ දෙකම පටලවාගෙන ඉන්නේ. විඳීමේ අයිතියක් තිබෙනවා. හැබැයි ඒ දෙය සදහටම අපසන්තකේ තබා ගැනීමේ අයිතියක් අපිට නැහැ. ඇහෙන ශබ්දයක් හෝ පේන රූපයක්, දැනෙන රසයක්, විඳින හිතවත්කමක්, මේ කිසි දෙයක් සදහටම තබා ගැනීමේ අයිතියක් කාටවත් නැහැ. මේව ගත්තනම් දෙන්න වෙනවා. ඒතර මේක තමයි ධර්මයේ කියන්නේ ඇති වූ හැම දෙයක්ම නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි කියා. ඇතිවන හැම දෙයක්ම නැතිවන ස්වභාවයෙන් යුක්තයි. ඒ තප්පරේ හරි, ඒ මිනිත්තුවේ හරි, ඊළඟ මිනිත්තුවේ හරි, හෙට හරි, ලබන සතියේ හරි නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා භවනාව අපෝ සූදානම් කරනවා ඒ නැති වුණාම ඒට මූණ දෙන්න. කලබල වෙන්නේ නැතුව ඒක මේ ලෝක විනාශේ වුණා කියා පපු යමාරු හදාගන්න නැතුව, හෘදය ආබාධ හදාගන්න නැතුව අත්හරින්ට අපව සූදානම් කරනවා භවනාව. ඒ එසේ සූදානම් වුණු කෙනෙක් බේරෙනවා කෙලවරක් නැති විඳින්නට තිබෙන දුක්වලින් අනාගතේ. එහෙම හිත හදාගත්තේ නැත්නම් කල්යාණ මිත්‍රවරුනි, අද හිනා වෙන හැම දෙයකටම හිත අඬන්ට වෙනවා. හැම දෙයකටම. හැබැයි හිත හදාගත්තොත් අද හිනා වෙන්නටත් පුළුවන්, හෙට අඬන්න නැතුව ඉන්නටත් පුළුවන්. බුම්මගෙන ඉන්න කෙනෙක් නෙමේ භවනාව හදන්නේ. එහෙම කෙනෙක්ව නෙමේ. හැබැයි අඬන්නේ නැති කෙනෙක්ව භවනාව නිර්මාණය කරනවා. අද සතුටින් ඉන්නත් පුළුවන්, හෙට අඬන්නේ නැතුව. දේ උදව්ව ඔය කිසිම ගුප්ත ශාස්ත්‍රයක් හෝ නූතන විද්‍යාවක් අපිට කරලා දෙන්නේ නැහැ. දෙවෙනි උදව්ව තමයි භවනාව අපට කර දෙන ප්‍රශ්නයක් අහනවා භවනාව අපෙන්. ඒ භවනාව යෝගියාගෙන් අහනවා ප්‍රශ්නයක්. කුමක්ද? ඇයි ඔබ හැම විටම මේ ලෝකෙින්ම සතුට බලාපොරොත්තු වෙන්නේ? කායිකව හෝ මානසිකව ඇයි මේ ලෝකෙින්ම, බාහිරින් අනුන්ගෙන්ම සතුට හොයන්නේ, යදින්නේ? ඇයි ඔබ පත්ව සිටින්නේ සතුට යදින යාචකයන් බවට? ඇයි මේ හැමෝටම අතපාන්නේ? ඇයි ඇහින් අතපාන්නේ, කනින් අතපාන්නේ, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් අනුන්ට අතපාන්නේ? ඇයි මනසින් අතපාන්නේ? ඇයි මේ ආයතන හයින්ම ඔබ දිලිඳු යාචකයෙක් බවට පත්ව තිබෙන්නේ? සතුට අයදින, සතුට යදින භාවනාව මේ ප්‍රශ්නය අහන. මේ ප්‍රශ්නේ වෙන කවුරුවත් අහන්න, හැමෝම කියන්නේ ණය වෙන්න. පුළුවන් තරම් අනුන්ගෙන් ගන්න, ණය වෙන්න. මේ අනුන්ගෙන් ගන්නවා කියන්නේ ණය වීමක්. කාගෙන් ගත්තා? ගහකින් ගත්තත්, හුළඟින් ගත්තත්, ඉරෙන් හඳෙන් ගත්තත්, වලාකුලකින් පොළවෙන් දියෙන් ගත්තත් ණයවීමක්. එතකොට මේ විදිහට සතුටු වීම ඇත්තටම ණයවීමක්. ඒ ණය ගෙවීම තමයි දුක් වෙනවා කියන්නේ. ওই දුක් වෙන හැම වාරයකම කල්යාණ මිත්‍රවරුනි, අපි අතීතයේ ගත්ත සැප නැමැති සතුටට ඒ ණයට ආපහු පොළී ගෙවීමක් කරන්නේ. ඒක අපිට සින්නක්කරයට ලැබුණා නම් ආපහු දුක් වෙවි, පොලී ගෙවන්න ඕනේ නැහැ. ඒතර දුක් වෙන හැම මොහොතකම අපි කරන්නේ අතීතේ වින්ද සතුටකට ණයකට පොලී ගෙවනවා. ඒ ණය ඉවර වෙන්නේ නැහැ. දැන් එක දුකකට කීවරක් ඇඬුවොත් ඉවර වෙයිද කියලා කියන්න බෑනේ. අඩ නඩන වාරයක් පාසා අපි පොලී ගෙවනවා. හැබැයි ණය එහෙම ඉතුරු වෙනවා. එතර මහා නායකරුවෙක් විදිහට තමයි ජීවත් වෙන්නෙත්, මැරෙන්න වෙන්නෙත්. ඉතින් භාවනාව මේ ප්‍රශ්නය අහනවා, ඇයි මේ ලෝකෙට ණය වෙන්නේ? ඔබ එතරම්ම දිලින්දෙද්ද? කිසිවක් නැති, අතේ සතේ නැති දිලින්දෙද්ද? එහෙම තමයි අපි හිතන් ඉන්නේ. ඒ නිසානේ අපි හැමෝගෙම සතුටු இல்லන්නේ, හැම දෙයකින්ම. පේන පේන රූපයෙන්, ඇහෙන ඇහෙන ශබ්දයෙන්, මතක් වෙන සිතිවිල්ලෙන් සතුට ඉල්ලන්නේ නිසා හැම ආහාර වේලකින්ම, හැම පානයකින්ම අපි හිතන්නේ අපි සතුටින් හිස්, අපේ ඇතුළ හිස්, අපේ භාණ්ඩාගාරයේ හිස්, ගිනුම් හිස්. ඉතින් භාවනාව අපිට කියනවා ඔබ ඉබඳු දිලින්දෙක් නෙවෙයි. ඔබ ඔබේ අභ්‍යන්තර ගිනුම දිහා බැලුවේ නෑ. ඔබ ඔබේ අභ්‍යන්තර භාණ්ඩාගාරයේ දිහා බැලුවේ නෑ. දැන් ඒ දෙස බලන්න. අභ්‍යන්තරයට යන්න, විවෘත කරන්න අභ්‍යන්තර ගිනුම් බලන්න ඒව දිහා. එවිට ඔබට වැටහේවි ඔබ කෙතරම් පොහොසත් අයෙක්ද කියා. සතුටින් ඉන්නකොට අපිට අඩුපාඩු දැනෙන්නේ නැහැ. සැපෙන් ඉන්නකොට මොනම කාරණයකට හරි සතුටින් ඉන්න විට අඩුපාඩු දැනෙන්නේ නැහෙනි. හැබැයි දුකෙන් ඉන්නකොට අඩුපාඩු ගොඩක් දැනෙනවා. හැම දෙයකම අඩුපාඩු තමයි පේන්නේ දුකෙන් ඉන්න විට. ඒ නිසා තමයි මේ දුප්පත් කියන වචනේ තියෙන්නේ. දුප්පත් කියන වචනයෙන් කියවෙන්නේ මුදල් තියෙනවද නැද්ද කියන එක. බැංකුවේ කීයක් තියෙනවද නැද්ද? සාක්කුවේ කීයක් තියෙනවද? සේප්පුවේ කීයක් තියෙනවද? වාහන කීයක් තියෙනවද? ගෙවල් කීයක් තියෙනවද? ඇඳුම් කීයක් තිබෙනවද? මේ එකක් ගැත් කියවෙන්නේ දුප්පත් කියන වචනේ. දුප්පත් කියන වචනයෙන් කියවෙන්නේ දුක් විඳිනවා කියන එක. එයින් කියවෙන්නේ වත්පොහොසත්කම් ගැන. ඔබටත් මටත් මුණ ගැහෙනවා බොහෝම ධනවත් ඇත්තන් දුක් විඳින. දුක් විඳින ධනවත් අය. ධනයට බෑ දුක නැති කරන්න. ධනයට බෑ සතුටින් ඉන්න පුද්ගලයෙක්ව නිර්මාණය කරන්න. දුකෙන් ඉන්න විට කොපමණ බැංකු ශේෂයක් තියෙනවද? ඒවා කිව්වට ඒ දුක නැති වෙන්නේ නැහැ. ඒවා අවලංගු කාසි. කොපමණ යාළුවෝ ඉන්නවද? හිතවත් අය ඉන්නවද? ගෙවල් තියෙනවද? ඉඩම් අක්කර කීයක් තියෙනවද? ඇඳුම් කට්ටල කීයක් තියෙනවද? මේවා වැඩක් නැහැ. පිදුරු තරම්වත් වටින්නේ නැහැ දුකෙන් ඉන්න විට. ඒතර හැම දුකක්ම කල්යාණ මිත්‍රවරුනි හදන්නේ දිලින්දෙක්ව. දුප්පතෙක් ඒ වගේම සතුට පොහොසත් එක්ක නිර්මාණය කරනවා. ඔය ධම්මපදේ බොහොම ලස්සනට මේ කාරණේ කියනවා. සැබෑම පොහොසත්කම කියන්නේ සතුට. සන්තුට්ටි පරමං ධනං. පරම ධනෙ කියන්නේ කුමක්ද? පරම වත් පොහසත්කම කියන්නේ කුමක්ද? සතුට. වෙන කිසිවක් නෙමෙයි. සන්තුට්ටි පරමං ධනං. පරම වත් පොහසත්කම ඉහළම උපරිම වත් පොහසත්කම යනු සතුටයි. ඒ තියෙන්නේ කොහෙද? ඒ තියෙන තැන ගැන ඊළඟට ඒ ගාථායම කියන අන්තිම පේළිය. දැන් මේ පළවෙනි කාරණේ නේ සන්තුට්ටි පරමං ධන. එහෙම තව කාරණා දෙක තුනක් කියලා ඔය ආරෝග්‍ය පරමා ලාභා විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං. නිවීම තමයි පරම සුඛය. නිවීම පරම ධනයේ සතුටයි. පරම සතුට නම් නිවීමයි. නිවීම යනු අභ්‍යන්තර අත්දැකීමක්. නිවීම කියන්නේ අපේ ඇතුළත සිදුවන දෙයක්. ඒතර පොහොසත් සිතක් කියන්නේ නිවුණු හිතක්. දුක්පත් හිත හැම විටම දැවෙන හිතක්. අරක නෑ, මේක නෑ, මේ දේ අඩුයි, අර දේ අඩුයි කියලා ඒ අඩුපාඩු කියන ගින්නෙන් හැම විටම දැවෙනවා දුප්පත් හිත. ලක්ෂයක් තිබුණත් කෝටියක් තිබුණත් භාවනාව අපට උදව් වෙනවා මේ අභ්‍යන්තර වශයෙන් අප තුල තිබෙන අතෘප්තියේ ගින්න නිවා දමන්න. මේ අතෘප්තියේ ගින්නට අප හැමදෙනාම අහු වෙලා ඉන්නේ. අතෘප්තියේ ගින්නෙන් අපි හැමදෙනාම පිච්චෙනවා. ඒ නිසා අතීතයේ ගැන හැම විටම හිතනවා. ඊයේ වින්ද සැප, පෙරේද වින්ද සැප, මොන විදිහට හරි. ඒක ඇත්ත මදිද? තව ටිකක් විඳින්න තිබ්බනම්, තව ටිකක් අහන්න තිබ්බනම්, කන්න තිබ්බනම්, බලන්න තිබ්බනම්, හම්බ කරන්න තිබ්බනම්, ඉතිරි කරන්න තිබ්බනම්, තව ටිකක් කතා කර කර ඉඳ තිබ්බනම්, මේ අතෘප්තියේ ගින්න ඊළඟට අනාගත වශයෙන් උත් ඒ අතීත වශයෙන් බැරි වුණු දේවල් අනාගත වශයෙන් ඉෂ්ට කරගන්න අතෘප්තියේ ගින්නෙන් අපි නිරතුරුවම හීන දකිනවා. භාවනාව අපට මඟ පෙන්නනවා මේ වර්තමානයේ නවතින්ට, මෙතන නවතින්ට. වර්තමානයේ නවතින්ට බෑ සෑහීමකටපත් නොවුණු හිතකට. සෑහීමකටපත් නොවුණු හිත හැම විටම අර අතීතේ විඳ සැප යලි යලි ස්මරණය කරමින්. මේ ස්මරණය කියන වචනය නෙමේ හරි වචනේ වමාරනවා කියන එක. වමනේ කරනවා. දැන් අතීතේ හැම සැපක් තිබ්බා, ඒක අනුභව කරා, භුක්ති විඳා, දිරෙව්වා. දැන් ඉතිරි වෙලා නැහැ මොනවත්. ඒ කොහොමත් ඉතිරි වෙලා නැහැ. හැබැයි ඒක ආපහු වමාරනවා අපි. ඒතර මේක වමනයක්. ඒතර මේ වමනේක සැප තමයි අපි විඳින්නේ. වමනේක තියෙන සතුට රසය තමයි ආපහු විඳින්නේ. මතක් කරමු. සහ තාම අනුභව නොකළ ආහාර ගැන හිතමින් සතුට වෙනවා. මේ කෑම ගැන විතරක් නෙමෙයි කොයි දෙයක් ඒ වගේ. ඒක පැත්තකින් අතීතයේ අනුභව කළ සතුට. වමාරමින් නැවත රස විඳිනවා. තාම අනුභව කරන්න බැරි වුණු සතුට ගැන සිහින දකිමින් සතුට වෙනවා. එතකොට මේකද ඇත්ත සතුට? මේකටද සැබෑ සැපේ කියලා කියන්න පුළුවන්? මේ වමනේක තියෙන සතුටට, රසයකට, ඒක රසයිද ඇත්තටම? කිසිම රසක් නැති කෙනෙකුට නම් වෙන රහක් නැත්තම් ඒ රහක් වෙන්න පුළුවන්. හැබැයි ඒ රහයි කියන්න තරමට අපි දිලිඳු වෙලා තියෙනවා දැන්. එච්චරම අපි දුප්පත්ද? මේ වමනේ රහයි කියන්න තරමට. අනෙතින්දි තමා භාවනාව අපිට සැබෑ මඟ පෙන්වීමක් කරන්නේ වර්තමානයට එන්න. මෙතන ඉන්න. මේ වර්තමානයේ තරම් සැපවත් තවත් දෙයක් නැහැ. මෙතන තරම්, මේ මොහොත තරම් නවතින්න. මෙතන බලන්න, මෙතන තියෙන වරද මොකද්ද? කල්‍යාණ මිත්‍රවරුනි, ඔය නැවතුණු හිත, නිරෝධයටපත් වුණු හිත, නතර වුණු හිත තමා සැබෑ සුඛයට තියෙන එකම සාක්ෂිය. එම නිසා පුහුණුවක් විදිහට, අභ්‍යාසයක් විදිහට අප අතීතයට දුවන හිත දැනගන්නවා, අනාගතයට දුවන හිත දැනගන්නවා. ඔය දුවන්නේ සැප හොයාගෙන, වෙන මොනවටවත් නෙමෙයි. ඔය හිත කොහෙට හරි දුවන්නේ, කවුරු ළඟට හරි දුවන්නේ, මොන තැනට හරි දුවන්නේ සැප හොයාගෙන. එපමණටම මේ හිත සැපට කෑදරයි එපමණටම මේ හිත සැපෙන් දිලිඳුයි. ඒ නිසා තමා දුවන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඉතින් මේ හිතට දුවන්න එපා කිව්වට නවතින්නේ නැහැ. දැන් සමහර විට අපිට කැස්ස හැදෙනවා විවිධ හේතු නිසා. ඒතර කහින්ද එපායි කිව්වට වැඩක් නැහැ. එහෙම කියලා බලෙන් කට වහලා තද කරගෙන ඉන්න පුළුවන්. හැබැයි එයින් කැස්ස නවතින්නේ නැහැනේ. එහෙම කට බැඳලා දාන්න පුළුවන් කහින්ට බැරි වෙන්න. කළා හිතනවා දැන් හරි කහින් නැහැ. ඒ එහෙම බලහත්කාරයෙන් පුළුවන් හිත මර්ධනය කළා තියන්න. හැබැයි ඒ නෙමෙයි විසඳුම. එයින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා තමා ඔය ඒකාග්‍රතාවය බුදුදහමේ ලොකුවට ගන්නේ නැත්තේ. හිත එකඟ කිරීම නෙමෙයි මේට විසඳුම. ඒ නිසා තමයි විපස්සනාවට එන්නේ, ප්‍රඥාව පැත්තට, ඥානීය පැත්තට, අවබෝධයේ පැත්තට. හිත දුවන්නේයි කියලා හඳුනා ගන්න. කොහාටද මේ දිව්වේ? ඇයි එතෙන්ට දිව්වේ? බලන්න. දැනගන්න. මෙතන සිටීමේ තියෙන වරද මොකද්ද? මේ ඇහෙන හුළඟේ හඬත් එක්ක, මේ ඇඟට දැනෙන සංවේදනා සමග, මේ ඇවිදීමේ පායස වීම පාතැබීමේ තියෙන ඒ චලනයන් එක්ක මෙතන සිටීමේ වරද මොකද්ද? මෙතන නැති එතන තිබෙන යමක්, එහෙම දෙයක් තියෙනවද? මෙතන නෑ, හැබැයි ඊයේ තිබුණා. දෙයදී ආයි ගන්න පුළුවන් ද ඊයට ගියා කියලා? මෙතන නෑ, හෙට තියෙයි. දෙය ගැන සිහින දැක්ක කියලා ඒ මෙතන නැති හෙට තිබෙයි කියා ප්‍රාර්ථනා කරන දේ අත්දකින්න පුළුවන්ද? බෑ. ඒ බොරුවක්, ඒ මායාවක්, ඒ මුලාවක්. ඒ මුලාවේ තමා සදහටම මේ සංසාරේ පිව තබාගත්තේ. මුලාවක ඇත්තක නෙමෙයි. ඊයේ තිබුණා, හෙට තියේවි. අතීතයේ තිබුණා, අතීතයේ පැවතුණා, අනාගතයේ පවතීවි කියන මෙන්න මේ මුලාවේ සිටිවිලි දෙකේ තමා සංසාරේ අපි හැමදෑම තබා ගත්තේ. මේ සිටිවිලි දෙකට අහු වෙලා අපි හිටියා. ඊයේ තිබුණා, හෙට තියෙයි. ඉතින් අද දවස මොනවටද අපි කැප කරන්නේ, විනාශ කරන්නේ, නාස්ති කරන්නේ? අර ඊයේ තිබුණු දේ වමාරන්ටත් හෙට තියෙයි කියලා හිතන දේ ගැන සීන දකින්නත්. අද කිසිවක් නැහැ. අද හිස්, අද දුප්පත්, අද දිලිඳුයි. හැබැයි ඊයේ පෝසත්, හෙටත් පෝසත් වෙයි. නෑ. මේ විහිළුවක්, මේ සංසාරේ අපිට කරන්නේ විහිළුවක්. බොහොම භයානක විහිළුවක්. සංසාරේ hina වෙනවා, අපි අඬනවා. කල්යාණ මිත්‍රවරුනි, මේක ලොකුවට බැරෑරුම් ගන්න එපා. හැබැයි සැලකිලිමත් වෙලා ඔය ඊයේ හෙට, ඊයේ තිබුණු දේ හෙට තියෙයි කියලා හිතන දේ නෙමෙයි. අද මොකද්ද ඇත්තටම තියෙන්නේ? අද මොකද්ද තියෙන වරද මේ මොහොතේ? නැවතුණහම දැනෙන සුවය, සැහැල්ලුව, ඒ සජීවී අත්දැකීමක් කරගන්න. එය මගහැර ඒ වර්තමානයේ තියෙන සුවය අමතක කොට මේ නැති යථාර්ථයේ නැති හීනයක් එක්ක ජීවත් වෙන්න එපා. ඒට අවදි වීම සඳහායි භාවනා. අවදි වෙන්න, වර්තමානයේට එන්න. හැම විටම ඒකට කාලයක් නැහැ. 9 ඉඳලා 10ට නෙමෙයි, හැම විටම. මේ භාවනාවේ පසුබිම අඳුනගන්න. ඒ සඳහායි මේ කාරණා කිව්වේ. මේක නිකම්ම ක්‍රමයක් නෙමෙයි, භාවනාවක්. කමඨහනක් විතරක් නෙමෙයි, ඊට එහා ගිය ගැඹුරු පසුබිමක් තිබෙනවා භාවනාවේ. ඒ පසුබිම අඳුනගන්න. අඳුනගන්න නැතුව නිකන් ඔය හිත එකඟ කරගන්න හැදුවට එයින් දුර ගමනක් යන්න බෑ. එයින් ප්‍රඥාව ලබා ගන්න බෑ. එනිසයි මේ පසුබිම විස්තර කළේ. කල්යාණ මිත්‍රවරුනි, මේ පිළිබඳ ප්‍රමාණවත් වැටහීමක් ලැබෙන්න ඇති. ඇයි මේ අතීතයට දුවන හිත දැනගන්න කියන්නේ? ඇයි අනාගතයේ ජීවත් වෙන හිත දැනගන්න කියන්නේ? ඇයි මේ දෙක අත්හරින්න කියන්නේ? ඒ දෙකට බෑ ඔබව පොහොසත් කෙනෙක් කරන. හැමදෑම ණයකරුවෙක්මයි. මේකට දවසින් දවස ණය වැඩි කරනවා. ගෙවා ගන්න බැරි ණයකරුවෙක්. ඒ ණයත් ගෙවලා පොහොසත් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වර්තමානයේ සිහියෙන් හිටියොත්. කල්යාණ මිත්‍රවරුනි, මේ සිහියට නෑ සීමා මායින්. මේ දොරවල් වලට බෑ සිහිය නවත්තන්ට. ඒ නිසා හැම විටම සිහියෙන් ඉන්න, අවධානයෙන් ඉන්න, තමන් එක්ක ඉන්න, හිත මොකද්ද කරන්නේ බලන්න. ඒ හිතට කියන්න ඊයේ කරපු දේවල් සාහිත කරන්න හිතන දේවල් නෙමෙයි, මේ දැන් මොකද්ද කරන්නේ, ඒ ගැන අවධානය යොමු කරන්න. වර්තමානයේ කරන දේ, වර්තමානයේ ඇවිදිනවා නම් ඇවිදීම, වර්තමානයේ ස්නානය කරනවා නම් ස්නානය කිරීම. කල්‍යාණ මිත්‍රවරුනි, ඒ අවබෝධය තියාගෙන දැන් දහවල් ආහාරය බොහොම හොඳ කාර්යයක්. මේ කිව් සියලුම කාරණා අත්දකින්නට ඒ සඳහා හොඳට වෙලාව ගන්නට, කෑම දකිනකොට, අනනකොට, බෙදා ගන්නකොට, කිලිනකොට, රස විඳිනකොට, ඔය කිව් සියලුම ධර්මකාරණා අත්දකින්න පුළුවන්. ඉන්පසු ප්‍රතිවේක්ෂාවක් කරන්න, කොහොමද අද උදේ වරුව ගිවිලා ගියේ, සිහියෙන් ඉන්න පුළුවන් වුණාද, සතුටින් හිටිය වෙලාවල් මොනවද, අසහනයෙන් හිටියද, නුරුස්නාකමින් හිටියද, මේවා දැනගන්න විවේකයක් ගන්න. ඉන්පසු දෙකට විතර සක්මන් භාවනාවක් තිබෙනවා. එය නිදහසේ තමන් කැමති තැනක, මේ ඉඩම ඇතුලේ, මේ ශාලාවේ හෝ එලිමහනේ තමන් කැමති ආකාරයකට සක්මන් භාවනාව යෙදෙන්න. අඩුම ගානේ පැය භාගයක්වත්. සහ ඉන්පසු මේ ශාලාව ඇතුලේ වාඩි වී භාවනා කරන්න. තුනහමාරට විතර සවස තේපානයක් තිබෙනවා. ඉන්පසු ක්‍රියා භාවනා සහ නැවත 4:30ට මෙතනදී අපි මුණ ගැහෙනවා ඊළඟ භාවනාව සඳහා. හොඳයි, එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.